ගරු විජිත හේරත් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 24ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා රටේ ජනාධිපතිවරයා විදිහට එතුමාගේ පළවෙනි අයවැය ලේඛනය ඉදිරිපත් කරා. ඇත්තටම ගත්තොත් අයවැය ලේඛනයේ අඩංගුව තියෙන්නේ තවත් ජනතාව මත බදුබර පැටවීමත්, ණය බර පැටවීමත්, ඒ වගේම අපේ ඉතුරු වෙලා තියෙන රාජ්‍ය ආයතන ටික විකිණිල්ලත්. මේක හරයෙන් ගත්තොත් UNP අයවැයක්. ඉතින් UNP අයවැයකට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු මන්ත්‍රීවරු කිසි හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව ආශිර්වාද කරනවා. ඒ ගැන හොඳ කියනවා. හොඳ, එදා පොදුජන පෙරමුණ බලයට ආවෙම දේශීය සම්පත් ආරක්ෂා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඒ ප්‍රතිපත්තියට පටහැනිව මේ රටේ ආර්ථිකය ගෙනියන්න තමයි ජනවරම ගත්තේ. හැබැයි අද සම්පූර්ණ ඊට පරස්පරයි. ඉතින් හරයක් විදිහට ගත්තොත් මුදල් ඇමතිවරයා කිව්වට IMF යෝජනා මෙහි අඩංගු වෙන්නේ නැහැ, ඊට එහා ගිය දැක්මක් සහිතව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අපි පැහැදිලිව විශ්ලේෂණාත්මකව අයවැය සංඛ්‍යාලේඛන බැලුවොත් ඉතා පැහැදිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු දේ තමයි මෙතුමා ඉෂ්ට කරලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය මාර්තු මාසේ දෙවනිදා ආටිකල් 4 ලියවිල්ල ඉදිරිපත් කරා. ඒ ආටිකල් 4 ලියවිල්ලේ ඉතා පැහැදිලිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පහක් යෝජනා කරා. ඒ කොන්දේසි පහ මම නැවත නැවතත් අවධාරණය කරනවා මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. පළවෙනි එක තමයි ඉතා පැහැදිලිව කියන්නේ for raising income tax and VAT rates and minimizing exemptions. ඒ කියන්නේ බදු වැඩි කරන්න, VAT එක වැඩි කරන්න, බදු සහන අඩු කරන්න. ඉතා පැහැදිලිව මේ ආටිකල් 4 ලියවිල්ලේ IMF එක යෝජනා කරනවා. ඒ වගේම තමයි දෙවෙනියට IMF එක යෝජනා කරනවා reform state-owned enterprises. රාජ්‍ය ආයතන ප්‍රතිවගත කරන්න. ඒ වගේම IMF එක කිව්වා adapt cost recovery energy pricing. බලශක්තිය පිරිවැය මත මිල තීරණය කරන්න. ඒ වගේම IMF එක කියනවා flexible exchange rate. රුපියල පා කරන්න. ඉතින් අවසාන වශයෙන් IMF එක කිව්වා fight against corruption. fight against corruption කියන එක නැතුව ඉතුරු හතරම ක්‍රියාත්මක වෙනවා. ෆයිටර් එගෙන්ස් කරප්ෂන් කියන එක මෙතුමා බැහැර කරලා තියෙනවා. අයවැය කතාවේ එතුමා කියනවා මේ දූෂණේ වංචාව නාස්තිය නවත්තලා මේ රටේ ආර්ථිකය හදන්න බෑ. එහෙම කවුරු හරි කියනවා නම් ඒක මිත්‍යාවක්, මුලාවක්. එහෙම තැනකින් රටේ ආර්ථිකය හදන්න බෑ කියලා. හරි පැහැදිලි කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ රටේ මේ ආර්ථික අර්බුදය මේතරම් උත්සන්න වුණේම මේ දූෂණේ වංචාව නාස්තිය කියන වැරදි දේශපාලන සංස්කෘතිය නිසා. මූල්‍ය විනයක් රටක නැත්තම්, දේශපාලන නායකත්වයට මූල්‍ය විනයක් නැත්තම් රටේ සමස්ත ආර්ථික පද්ධතියටම, රාජ්‍ය යාන්ත්‍රණයටම ඒ මූල්‍ය විනය නැති වෙනවා. අපේ රට, එවැගේම අප්‍රිකානු රටවල් මේසා විශාල ආර්ථික අගාධයකට තල් වෙලා තියෙන්නේ අපේ රටවල්වල තුල තියෙන මේ දූෂණ වංචා නාස්තිය කියන වැරදි දේශපාලන සංස්කෘතිය නිසා. එසේ එතුමා හිතනවා නම් ඒක නැති කරන්න නැතුව ආර්ථිකය හදන්න පුළුවන් කියලා. ඒක තමයි මිත්‍යාව, ඒක තමයි මුලාව, ඒක තමයි අතරමං වීම. ඇත්තටම ගත්තොත් IMF එක කියපු විදිහට තමයි බදු වැඩි කරලා තියෙන්නේ. IMF එක කියපු විදිහට තමයි රාජ්‍ය ආයතන රිෆෝම් කරන්නේ. මම මේ IMF එකේ වැරද්දක් කියනවා නෙමෙයි. සාමාන්‍ය ව්‍යාපාරිකෙක් බැංකුවකින් ණයක් ගන්න යනකොට ඒ බැංකු අයිතිකාරයා විවිධ කොන්දේසි දානවා. බැංකු අයිතිකාරයා ණය දෙද්දී තමන් දෙන ණය ලබා ගැනීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒක බැංකුවේ වැරද්දක් නෙමෙයි. හැබැයි ව්‍යාපාරිකයා දැනගන්න ඕනි ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම තුළ තමන්ගේ ව්‍යාපාරයට වාසියක් වෙනවද, අවාසියක් වෙනවද කියලා. දැන් ඒ ගැන කිසිදු තැකීමක් නැතුව ඔබතුමන්ලා කරලා තියෙන්නේ හරි සරල විදිහට බදු වැඩි කරන එක. බදු සාමාන්‍යයෙන් අපි දන්න ක්‍රමය තමයි ඕනම ආණ්ඩුවකට බදු ගහන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගහන බද්ද සාධාරණ වෙන්න ඕනි, සරල වෙන්න ඕනි. දැන් මේ ආණ්ඩුව කරපු දේ තමයි ඇත්තටම ආර්ථිකයේ මේ තරම් අර්බුදයකට කඩන් වැටිච්ච නැති වෙලාවේ බදු නිදහස් කරා. ඒත් තමන්ගේ හිතවතුන්ට යම් යම් සහන දෙන්න ව්‍යාපාරික උමනාව මත බදු නිදහස් කරා. ඒකෙන් බිලියන 600ක් අපිට අහිමි වුණා. එහෙම කරපු ආණ්ඩුව රට මේ තරම් බංකොලොත් තත්ත්වයට පත් වෙලා සුරුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා නිෂ්පාදකයා බරපතල ආර්ථික පීඩාවකට පත් වෙච්ච වෙලාවේ ඒ අය මත බදු ගහන. අන්න එතනයි මෙතන අසාධාරණේ තියෙන්නේ. මේ වෙලාව ආර්ථික අර්බුදයකට ගිහිල්ලා ව්‍යාපාර කඩන් වැටිච්ච වෙලාව. ඒ කඩන් වැටිච්ච වෙලාවේ බදු ගහනවා කියන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඉනවා වගේ වැඩක්. ඒතර ඒක කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. ඒතර දැන් මේ ගහන බද්ද අයවැයට පෙරාතුව යෝජනා කරා. වැට් බද්ද වැඩි කරා 15%. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වැඩි කරා. ආදායම් මත බදු ගහන එක පටන් ගත්තා. දැන් කොච්චර කිව්වත් අපනයන ආර්ථිකයට යනවා කියලා අපනයන මත බදු ගහනවා. අපනයන මත ගහන බද්ද වැඩි කරලා නැති ඉන්නේ. එතකොට කොහොමද අපනයන දැන් වැඩි කරන්නේ? ඊළඟට මුදල් ඉතිරි කිරීමෙන් ධෛර්යමත් වෙනවා කිව්වට පොලි අනුපාතික වැඩි කරලා. ඒක කවුද ඉතිරි කරන්නේ? කවුද බැංකුවේ දාන්නේ? ඒක එහෙම මුදල් ඉතිරි කරාම ඒ ඉතිරි කරලා ලැබෙන පොලියටත් ආපහු බදු ගහනකොට ඒ ධෛර්යමත් වෙනව නෙවෙයි අධෛර්යමත් වෙනවා. ඇත්තටම මෙතන තියෙන සංඛ්‍යා විද්‍යාවක්. ඒ කියන්නේ ආර්ථිකයට හෙන ගහලා ගියත් කමක් නැහැ. ආර්ථිකේ මකබස් ගන්න වුණත් කමක් නැහැ. මහබැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට ඕනි ජාත්‍යන්තර මුල් ආර මුදලට පෙන්වන්න මේ සංඛ්‍යා ලේඛනත් එක්ක දැන් අපි වැඩේ ගොඩ දාලා තියෙන්නේ. අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි දැන් ඔන්න බැලන්ස් කරලා තියෙනවා. අපේ ආනයන අපනයන පරතරය දැන් අඩු කරලා තියෙනවා. ඒව පෙන්නලා අර IMF එක සතුරු කරනවා. හැබැයි අපි කවුරුත් දන්න දෙන්නේ අද සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන්ගෙන් නිෂ්පාදකයන්ගෙන් ඉදිකිරීම් අයගෙන් 28-29% තමයි පොලිය තියෙන්නේ. ඒ ටික අරගෙන බැංකුව මහබණ්ඩාගාර විල්පත් ගන්න. ඒකට 32%-33% ගෙවනවා. ඒතර මහබණ්ඩාගාරයේට මුදල් අච්චු ගන්න එක වෙනුවට දැන් මේ බණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ඒකෙන් තමන්ගේ මූල්‍ය ශක්තිය පෙන්වනවා. හැබැයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට තමන්ගේ ව්‍යාපාර කරන්න සල්ලි නැහැ. තමන් උපෙන් ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ගෙවනවා. පොලි විදිහට ගෙවනවා. පොලි අනුපාතය වැඩි වුණා. මහබැංකු අධිපතිවරයාම පැහැදිලිව කියලා තිබුණා මේක ව්‍යාපාරිකයන්ට නිෂ්පාදකයන්ට අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට අමාරුයි කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය කඩන් වැටෙනවා. ඒක කඩන් වැටෙනවා කියන්නේ ආර්ථිකේ කඩන් වැටෙනවා. අද මේ සිද්ධ වෙලා තියෙන එකනේ. ආර්ථිකේ එන්න එන්න ක්‍රමානුකූල වේගයෙන් හැකිලනවා. මහබැංකුවේ සංඛ්‍යා ලේඛන ටික සම්පූර්ණ වෙනවා. IMF එකට මේක පෙන්නනවා. ඉතින් IMF එකට පෙන්නලා අපිට IMF එකෙන් හම්බෙන්නේ මොකද්ද? ඩොලර් බිලියන 2.9ක් හම්බ වෙයි. තව අවුරුදු 4කට 2026 දක්වා. ඉතින් 2.9න් මේ වැටිච්ච මහා දෙවැන්ත ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඩොලර් බිලියන 52ක් ණය වෙලා ගොඩ ගන්න බැරි වෙච්ච ආර්ථිකේ තවත් බිලියන 2.9ක් ණය වෙලා ගොඩ ගන්න බෑ. තවත් අපි ණය උගුලක හිර වෙනවා. හරි පැහැදිලිව මේ අයවැය ලේඛනයේ තුල සංඛ්‍යා ලේඛනමත් කියන්නේ මොකද්ද? ලබන අවුරුද්දේ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 3,415. රවුම් ඉලක්කම ගත් 3,500. හැබැයි වියදම බිලියන 8,000යි. ඒ කියන්නේ 3,500ක් ආදායම හම්බෙනකොට බිලියන 8,000ක් වියදම තියෙනවා. 7,880 ගන්න. එතකොට ණය ගැනීමේ අවශ්‍යතාවය අලුතෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 4,500. ඒ කියන්නේ තවත් අලුතෙන් මේ තියෙන ණය කන්දට බිලියන 4,500ක ණයක් එකතු වෙනවා. එතකොට අපේ ඒක පුද්ගල ණය බර දැන් වෙනකොටත් 113 ඉක්මම ගිහිලා තියෙනවා. එක මිනිස්සෙක් 113ක ණයකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. තවත් බිලියන 4,500ක් මේකට එකතු වෙනකොට මෙයාගේ තවත් වැඩි වෙනවා. එතකොට ආර්ථිකේ පළල් වෙන්නේ නැහැනේ. ආර්ථිකේ සංකෝචන වෙනවනේ. මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙනකොට, නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි වෙනකොට, ව්‍යාපාර කිරීමේ හැකියාව වැඩි වෙනකොට, බැංකු පොලිය වැඩි වෙනකොට, තමන්ගේ තැන්පතු වලටත් ඒ ලැබෙන පොලියටත් බදු ගහනකොට, තමන් උපේන ආදායමට බදු ගහනකොට, විශේෂයෙන්ම රැකියාව වල නියුක්ත අය දැන් අද තියෙන ලොකුම ප්‍රශ්නේ ඉහළ පෙළේ රැකියා කරන වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරු අයිටි තාක්ෂණයේ නීලතේලා ඉන්න අය මේ රස්සා දාලා යනවා. මහබැංකුවෙත් නිලධාරීන් යනවනේ රස්සා දාලා රට. ඇයි ඒ? මහබැංකුවේ ගන්න පඩියත් අද මේ ගහන බදුත් එක්ක ලංකාව තුල ජීවත් වෙන්න බෑ. තුර ලෝකේ බලාගෙන ඉන්නවා කැනඩාව, නවසීලන්තේ, බ්‍රිතාන්‍ය බලන් ඉන්නවා ටක් ගාලා අපේ අයව ගන්න. ඉතින් පවුල් පිටින් අද බුද්ධි ගලණයකට ලක් වෙලා තියෙන ලංකාව. හැම පෞද්ගලික ආයතනයකම රාජ්‍ය ආයතනවලත් ඉහළ පෙළේ නිලධාරීන් ලංකාවේ රස්සා දාලා යනවා පවුල් පිටින් යුරෝපෙට. ඇයි මේ? මේ බදු ප්‍රතිපත්තියත් එක්ක මේ වෙලාවේ, මේ අමාරු වෙලාවේ, මුදලේ මූර්තගේ වැටිච්ච වෙලාවේ අද රුපියල් ලක්ෂයක් කියන්නේ ඇත්ත රුපියල් 30000යි වටිනාකම. ඒ රුපියල් ලක්ෂය ඇත්ත වටිනාකම නැහැ. එවැනි වෙලාවක තවත් බදු පිට බදු ගහනකොට ඒක දරා ගන්න බැරි වුණාම වේගෙන් අපේ රටේ රටේ ආර්ථිකය හදන්න ඉන්න ඒ ස්පිරිට් එකත් රට දාලා යනු. වෛද්‍යවරු පමණක් මේ මාර්තු මාසේ ජූනි මාසේ අතරතුරේ 343ක් ලංකාවේ බැහැර වෙලා තිබුණා අපේ රටේ වෛද්‍යවරු. ඒකට අපි ඒක බලන්නේ නැහැ, ඒක දකින්නේ නැහැ. ඒකෙන් ආර්ථිකයට වෙන බලපෑම ඒක අපි මේ වෙලාවේ ගණන් හදන්නේ නැහැ. අපි ගණන් හදන්නේ මහ බැංකුවේ අර සංඛ්‍යා ලේඛන ටික තමයි. ඒ සංඛ්‍යා ලේඛන ටිකෙන් ඒ විද්‍යාවෙන් අපි ගොඩ දාලා පෙන්නනවා. හැබැයි ආර්ථිකය කඩාගෙන වැටෙනවා, අපේ සෞඛ්‍ය ශේෂ්ඨ කඩන් වැටෙනවා, අපේ අනිකුත් ශේෂ්ඨ කඩන් වැටෙනවා. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය ගත්තොත් මේක ඔබතුමන්ලා දැන් මේ ඉලක්ක කරනවා බිලියන 3415 3130ක්ම බදු. බදු ආදායම 92%, බදු නොවන ආදායම තියෙන්නේ 8%. ඒකත් ඔබතුමන්ලා කරලා තියෙන්නේ පාස්පෝර්ට් එකයි වීසා එකයි වැඩි කරලා. දැන් කියනවා විදේශ රැකියාව සඳහා තරුණයන්ට යන්න තියෙන ඉඩපස්තා වැඩි කරනවා කියලා. තරුණයෝ පෝලිං ගහලා පාස්පෝර්ට් ගන්න ගිහිල්ලා දැන් පාස්පෝර්ට් එකටත් ගැහුවා. ඒකත් මිල වැඩි කරා. එතකොට ඒකත් එක පැත්තකින් අධෛර්යමත් වෙනවා. ඒකත් පරස්පරයි. නමුත් ඒකට වඩා මේ බදු ආදායම 92 කරන එකේ බිලියන 3130ක් ඉලක්ක කරලා තියෙන එක ඇතුලේ ඔබතුමල්ලා වක්‍රබද්ද සාමාන්‍ය ජනතාව මත ගහන බද්ද තමයි තවත් තවත් වැඩි කරලා ඒ බදු බර පටවලා තියෙන්නේ. මම ඊට පෙර ආතුවත් කිව්වා සාමාන්‍ය ජනතාව මත මෙහෙම බදු ගහනකොට සැප්තැම්බර් මාසේ පළවෙනිදා නිකුත් කරපු විගණන විමසුම් මාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා කෝටි 513ක් අපේ රටේ බදු අය කරගන්න සුරාබදු ආයතන වලින් බදු අය කළා නැහැ. සුරාබදු නිෂ්පාදන ආයතන, ඒ වගේම සිගරට් නිෂ්පාදන ආයතන, ඒ ආයතන වලින් කෝටි 515 13ක් අය කළා නැහැ. ඒකෙන් වැඩිම ප්‍රමාණය තියෙන කාටද? වැඩිම ප්‍රමාණය තියෙන මුදල් ඇමතුමාගේ යාළුවගේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනගේ ඇලෝසියස්ගේ ති මෙන්ඩිස් කම්පැනි. ඉතින් මෙන්ඩිස් කම්පැනිය බදු ගෙවන්න නැති නිසා මේක නතර කරලා උසාවි ගිහිල්ලා ඒ වසර ගානක් බදු නොගෙවපු නිසා නතර කරලා තිබුණේ. හැබැයි මුදල් ඇමතිවරයා විදිහට එතුමා ඒ වගකීම් බාරගත්තට පස්සේ නැවත එයට නිෂ්පාදනය කරන්න ඉඩ දුන්නා. සැප්තැම්බර් මාසේ 16 වෙනිදා කල්කුඩා නිෂ්පාදනය ඇතනේ, කළුතර, වැලිසර ඒ බොට්ලින් එක ඒ තුනම පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ හැරි ගෙවන්න එපා. ද උසාවියට පොරොන්දු වුණානේ බදු ගෙවනවා කියලා. ද උසාවියට පොරොන්දු වෙච්ච බද්දත් මේ මාස දෙකේම ගෙවලා නැහැ. මිලියන 204ක් එතුමාගේ යාළුවගේ බෑනගේ ආයතනයේ මෙන්ඩිස් කම්පැනි සැප්තැම්බර් 16 උසාවියෙන් අවසරයක් දුන්නට පස්සේ උසාවියෙන් අවසරය දුන්නේ පරණ ඇරියස් ටික කොටස් වශයෙන් ගෙවන්න. නීත්‍යානුකූලව බැඳිලා ඉන්නවා. නිෂ්පාදනය පටන් ගත්තට පස්සේ ඒ නිෂ්පාදනය මත දවස් 15න් 15 බද්දු ගෙවන්න. සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ආරම්භ කරපු නිෂ්පාදන ආයතනය අද වෙනකම් බදු ගෙවලා නැහැ මිලියන 204ක්. හැබැයි ඔබතුමන්ලා සාමාන්‍ය මිනිසුන්ට බදු ගහනවා, පාස්පෝර්ට් එකේ ගාස්තුව වැඩි කරනවා, වීසා 120කින් වැඩි කරනවා. සාමාන්‍ය මිනිසු පත ගහන බද්ද වේගයෙන් වැඩි කරලා තියෙනවා. මේකෙන් අලුතෙන් තීරු බද්දත් වැඩි කරලා තියෙනවා. 10.15 තිබිච්ච එක 10.15-20 කරා. එතකොට ඒක ආර්ථිකයට අපව වක්‍රව බලපානවනේ. ඒත් ආර්ථිකය හැකිලනවනේ. ඒ නිසා මේ බදු කියන එක ඔබතුමන්ලාගේ මේ අයවැය මූලික හරය බවට පත් වෙලා තියෙනවා. මූලික ආදායම් උපදින ඉලක්කය බවට පත් වෙලා තියෙන බදු. IMF එක කිව්වෙත් increase tax and VAT and බදු සහන අඩු කරන්න කියලා. ඉතින් ඒක තමයි පළවෙනි විදිහට කළා තියෙන්නේ. ඊළඟට කරමු මුලාසුරණ රටේ මන්ත්‍රීතුමිනි මේකේ දෙවැනියට ඔබතුමල්ලගේ තියෙන්නේ මොකද්ද? රාජ්‍ය ආයතන ටික විකුණන. දැන් පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියනකොට ඒක සාමාන්‍ය ජනතාවට යම් හෝ සාධාරණයක් තියෙනවා පිළිගන්න පුළුවන්. හැබැයි මේ අසීමිත ලෙස ලාභ ලබන ආයතන මොකටද විකුණන්නේ? ඔබතුමල්ල නම් කරලම තියෙන උදාහරණ විදිහටම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව මුණසිරනරුවට මන්ත්‍රීතුමියනි ගිය අවුරුද්දේ මිලියන 11,725ක් සුද්ධ ලාභේ. අසීමිත විදිහට ලාභ හොයන ලක්ෂ ආරක්ෂණ සංස්ථාව මොකටද විකුණන්නේ? මේ මාස 9ට මේ අවුරුද්දේ මිලියන 9,459ක් ලාභයි. ලංකාවේ ලාභ ලබන ආයතනයක් විකුණන්න මොකද්ද තර්කය? ප්‍රභුතුමන්ලගේ ප්‍රතිපත්තිය මුනේ දේශීය සම්පත් ආරක්ෂා කරන්නේ. ඒතර පාඩු ලබන ආයතනයක් මොකක් හරි ප්‍රතිවගත කරනකොට යම් කිසි තර්කයක් තියෙනවා. ඒක සිරසියක් හරි කියනව නෙමෙයි. හැබැයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ මොකද්ද? මං අහගෙන රජයේ ඇමතිවරේ කීයේ පෞද්ගලික මාධ්‍ය නාලිකාවක කියනවා පාඩු ලබන ආයතන කවුරුත් සල්ලි දීලා ගන්නෙ නෑනේ. ලාභ ලබන ආයතනයක් තමයි විකුණ ගන්න ලේසි. එහෙම තමයි කිව්වේ. ඉතින් ලාභ ලබන ආයතන තමයි ටෙලිකොම් එකයි රක්ෂණ සංස්ථාව. දැන් මේ මොකක්ද උමනාව? ලාභ ලබන ආයතන දෙක එකසර විකුණලා එකසරේ වික්කම ලැබෙන කුට්ටිය ඔබතුමන්ල මේ තමන්ගේ අර්බුදේ වහගන්න පියව වෙන. ඒකෙන් දිගුකාලීනව සහ මහ පරිමාණව සේ රටේ ආර්ථිකයට වෙන හානිය ගැන හිතන්නේ. එතකොට දැන් ඉතා පැහැදිලිව ටෙලිකොම් එක සහ රක්ෂණ සංස්ථා විකුණන්න නම් කරලා තියෙන්නේ කිසිදු තර්කයක් නැතුව දැන් මේ අර්බුදේ පියව ගන්න. ඉතින් මේක UNP ප්‍රතිපත්තියනේ. මේක රනිල් වික්‍රමසිංහේ UNP ප්‍රතිපත්තිය. ඔබතුමන් ලෝකට විරුද්ධ වුණේ. රනිල්ගේ UNP ප්‍රතිපත්තිය වැරදි කියලානේ පොදු ජන පෙරමුණ ඊට එරෙහිව ආණ්ඩුව පිටවෙ විකුණුපු දේවලුත් පවර ගන්නවායි කියලා. ඉතින් විකුණුපු දේවලුත් පවර ගන්නවා මට මතකයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විහාරවන්ද දේවී උද්‍යානයේ කිව්වේ ගණ්ඩනම් එපා මේවා කවුරුහත් ගත්තොත් අපි බලයට ආපු ගමන් නැවත පවර ගන්නවා නැවත ගන්නවා. දැන් මොකද්ද මේ කරන්නේ? දැන් ඒකට සම්පූර්ණයෙන්ම පරස්පර ඔලුවෙන් ගිට ගන්නවා. දැන් මේ කෙලින්ම විකුණන්න තීන්දුව කරන ප්‍රතිපත්ති මේ තීන්දුව. දැන් ආයෙත් අත උස්සලාන විකුණන්න එකඟයි කියලා. මහින්ද හිටපු ජනාධිපතිතුමත් දැන් අත උස්සන්න වෙනවනේ. ඉතින් මේක සම්පූර්ණ ඔලුවෙන් හිට ගැනීමක් නේ. ඉතින් මේක නෙමෙයි පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය නම්. අපි දන්න පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය. හැබැයි ඊට පරස්පර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි මේ ආයතන විකුණන එක. ඉතින් ඒ විකිනිල්ල තමයි ඔබතුමන්ලා මේ යෝජනා කරලා තියෙන්නේ. ඊළඟට ණය. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා IMF එකෙන් ණය අරගෙන අපි කොහොමද මේක ගොඩ යන්නේ? තාවකාලික පුංචි සහනයක් එයි. හැබැයි ඒ ණයට කැමෙන් කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ? ඉතින් IMF එකට යන පළවෙනි වතාව නෙමෙයිනේ 17 වෙනි වතාව. 16 වතාවක් අපි ගිහිල්ලා තියෙනවා. ඒ 16 වතාවෙන් 7 වතාවක්ම අන්තිම අසාර්ථකයි. 9 වතාවක් තමයි යම් කිසි අර්ධවසෙන් හරි සාර්ථක වෙලා තියෙන්නේ. හැබැයි ඒකිනුත් රටේ ආර්ථිකය ගොඩ ගියේ නැහැ. ඒක දැනට අපිට ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 52ක ණයකන්දක්. ඒකට තව 2.9ක් එකතු වෙනවා. ඒ හැර ප්‍රතිවගත කරන්නේ කියන්නේ ඒකෙන් යම් කිසි පුංචි මාස 6ක අවුරුද්දක chance එකක් එයි නොගෙවෙයි. හැබැයි ගෙවන්න වෙනවනේ. මුළුමනින්ම ගෙවන්න නැතුව ඉන්න බෑනේ. එයා කට් එකක් හම්බුනත් 100%ක් හම්බෙන්නේ නැහනේ. පුංචි ගානක එයා කට් හම්බෙන්න පුළුවන්. හැබැයි අපිට අපව ගෙවන්න වෙනවා. ඒත් ගෙවන්න අපි කොහොමද ආර්ථිකයට සල්ලි හොයන්නේ? ඒක තමයි ආයෙයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිපත්ති රාමුව සංකල්ප තිබ්බට වැඩක් නැහැ. 2048 තව අවුරුදු 25ක්. ඒ කියන්නේ දැන් 2023 වෙනකොට නිදහස ලැබලා අපිට අවුරුදු 75යි. තව අවුරුදු 25ක් යනකොට අපිට අවුරුදු 100යි. අවුරුදු 75ක් වෙලත් රටේ ආර්ථිකය බංකොලොත් කරලා දැන් කියනවා අපිට වැරදුනා සංවෘත ආර්ථිකයත් වැරදි 77 පටන් ගත්ත විවෘත ආර්ථිකයත් වැරදි දෙකම අසාර්ථකයි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කරන්නේ තියෙන දේ විකුණලා දාලා තව ටිකක් ණය අරගෙන මිනිස්සු මත බදු ගහලා මේක කම්බස් කරලා දාමු. ඕක තමයි ඇත්ත හරිය. වෙන මේකේ උපාය මාර්ගයේ ගොඩ යාමක් පිළිබඳ ක්‍රියාකාරී සලස්මක් නැහැ. පෙන්නන සිහින තියෙනවා. ඊයේ දැන් තරුණයෝ පාසල් ශිෂ්‍යෝ කලින් සූදානම් කරලා ගෙන්නලා තිබුණා. ඒක තිබුණ බව ඉතා පැහැදිලි අයවැය කතාවේ. දැන් මුදල් ඇමතුමා ප්‍රින්ට් කරපු පොතක වාක්‍යයක් කියවනවා ගැලරිය ඉන්න තරුණයන් දැන් අහගෙන ඉන්නවා කියලා. ඒක පොතේ තියෙනවා. හැබැයි තරුණයෝ ඇවිල්ලා ඉන්නවා. ඒකට ඉතින් එතුමා කලින් සැලසුම් කරලා ගෙනල්ලානේ කමක් නැහැ. ඒ තරුණයන් මොකද කිව්වේ? තරුණයන්ගේ හෙට වෙනුවෙන් ආර්ථිකය හදන්න IT තාක්ෂණය. ඉතින් IT තාක්ෂණය මොකද කළ තියෙන්නේ? ජංගම දුරකථන මිල වැඩි කරා. ඉන්ටර්නෙට් එකේ මිල වැඩි කරා. ඒ දුරකථන සේවා ගාස්තු බදු වැඩි කරලා ඒක වැඩි කරා. ලැප්ටොප් එක, iPad එකේ මිල වැඩි කරා. එතකොට කොහොමද IT තාක්ෂණය තරුණය යෙදෙන්නේ? IT තාක්ෂණයෙන් ආණ්ඩුව ඒ ගැන බැලුවේ නැතත් අපේ රටේ සැලකිය යුතු තරුණ පිරිසක් පෞද්ගලිකව ස්වාධීනව ගෙවල් වල ඉඳලා තමන්ගේ හැකියාවෙන් ලෝකෙ පුරා තියෙන විවිධ සොෆ්ට්වෙයාර් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ගෙදර ඉඳලා ඒ ආයතන වලට සේවා සපයලා ඩොලර් ඉපෙව්වා. හැබැයි දැන් මේ පහුගිය කාලේ කරපු මිල වැඩි කිරීම එක්ක, බදු වැඩි කිරීම එක්ක එහෙම යන්තම් හරි ඩොලර් ටිකක් හොයාගත්ත තරුණයෙක් දැන් අතරමං වෙලා තියෙනවා. IT තාක්ෂණය මේ බදු ගැහිල්ල සහ මිල වැඩි කිරීම එක්ක බරපතල වෙත කඩාවැදිලා තියෙනවා. ඔබතුමාලා කිව්වට තරුණයන්ගේ හෙට දවසේ ඒ ආර්ථිකයේ ගොඩනගන ප්‍රතිපත්තිය මේකේ තියෙනවා කියලා මේකේ ක්‍රියාකාරී සැලැස්මක් නැහැ. ලස්සන වචන ටිකක් තියෙනවා. ඒ වචන ටික හැරෙන්න ඇත්තටම තියෙන්නේ තරුණයන්ගේ අනාගතයයි අඳුරු කරන එකක්. අනාගතය අනාගතය අතරමං කරන එකක්. ඒකට උත්තරේ තමයි ඔබතුමාලා දාලා තියෙන්නේ. මොකද්ද? හරි පැහැදිලිව දන්නවා මේ තරුණයන්ට තව තවත් විරකියා වැඩි වෙනවා. රටේ ආර්ථිකය හැකිලෙනකොට ඒකට විරුද්ධව තරුණයත් පාරට බහිනවා. ඒක එදික බේරගන්න නම් ආරක්ෂක වියදම් වැඩි කරන්න. දැන් අයවැය සම්පූර්ණ බැලුවොත් ඔබතුමාලා මොනවද කරලා තියෙන්නේ? ආරක්ෂක අමාත්‍යාංශ වියදම් වැඩි කරලා තියෙන්නේ. ඒක තියෙනවා බිලියන 415ක් ආරක්ෂක අමාත්‍යාංශේ. හැබැයි ආරක්ෂක අමාත්‍යාංශේ වැඩි කරනකොට අර කියපු තරුණයාගේ ආර්ථිකය ගොඩනගන්න, එහෙම නැත්නම් කුෂකර්මාන්තය ගොඩනගන්න, එතෙන්ට ඒ කියන මුදල් වෙන් කිරීම කළා නැහැ නේ. හරිනම් ඒකනි කරන්න ඕනේ. ආරක්ෂක අමාත්‍යාංශ වියදම බිලියන 410 වැඩිම තියෙන එතනට. ආරක්ෂක වියදම් වැඩි කරන්න කොරට යුද්ධයක් තියෙනවද? නැහැ. ඒ
මුතුමන්තම් මිනිත්තු දෙකක කාලයක්
යුද්ධයක් නැති වෙලාවේ ආරක්ෂක වියදම් වැඩි කරනකොට අර තරුණයාගේ අනාගතය හදන්න තාක්ෂණික අමාත්‍යාංශයට වියදම් කරන්නේ ඩොලර් බිලියන 12යි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මීට අමතරව බිලියන 126යි. හිරගෙවල් වලට ගාණ වැඩි කරලා තියෙනවා. දන්නවා හිරගෙවල් වල දැන් පිරිස වැඩි වෙනවා කියලා. හිරගෙවල් වලට මුදල් වැඩි කරනවා මේ ආරක්ෂක වියදම සහ මහජන ආරක්ෂාව කියන එකට මුදල් වැඩි කරලා. හැබැයි තරුණයාගේ අනාගතය හදන තාක්ෂණික අමාත්‍යාංශ ඩොලර් බිලියන 12යි. කුෂිකර්මන්තේට දීවර අමාත්‍යාංශ දීවරට බිලියන 6යි. දීවර අමාත්‍යාංශයේ නිෂ්පාදනය වැඩි කරන්න, අපනයන ආර්ථිකය පුළුල් කරන්න නම් දීවර අමාත්‍යාංශයේ වියදම් වැඩි කරන්න ඕනේ. නමුත් එහෙම එකක් නැහැ. ඉතින් ඒකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? අපේ ණය ප්‍රමාණය මේ රුපියලේ අවප්‍රමාණ වීමත් එක්ක, ඩොලරේ වැඩිවීමත් එක්ක මුදල් ඇමතිවරයන් පිළිගන්නවා ගිය අවුරුද්දට සාපේක්ෂව 37.9% සිට 37.9% අපේ ණය ගෙවීම ඩොලර් ප්‍රමාණය ප්‍රතිශතාත්මකව වැඩිලා තියෙනවා. තවත් මේක වැඩි වෙනවා, තවත් අර්බුදේ උග්‍ර වෙනවා, තවත් අපි මත මේ බර පැටවීමක් පමණයි වෙන්නේ. ඒ නිසා ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමියනි, අපි අද රටක් විදිහට මුහුණ දීලා තියෙන ප්‍රධාන අර්බුදේ අපේ විදේශ සංචිත හිඳිල යන එක, ඒ වගේම අපේ ණය අර්බුදේ, ඒ වගේම අපේ නිෂ්පාදන ආර්ථිකයේ මුළුමනින්ම කඩාවැට්ටීම, ඒ වගේම ආදායම් බෙදී යාමේ විෂමතාවයේ වේගයෙන් උත්සන්න වීම. පවුල් 34 ලක්ෂයක් සහනාධාර බලාපොරොත්තු වෙනවනම් 57 ලක්ෂයක් පවුල් වලින් පවුල් 34 ලක්ෂයක් 60%කට වැඩි ප්‍රමාණයක් ආධාර ඉල්ලන තත්ත්වෙට රටේ ආර්ථිකයේ වැටිලා නම් ඒක ගොඩගන්න නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථික දැක්මක් අවශ්‍ය වෙන්නේ. සහනාධාර මත මේක ගොඩ යනවා කියන්නේ తాවකාලිකව අර මීට කලින් හිටපු මුදල් ඇමතිවරු ඉදිරිපත් කරපු ඒ අච්චුවේ මායාවක් පමණයි. එහෙම ඊට එහා ගිහිල්ලා මේ රටේ ආර්ථිකයේ ප්‍රතිපත්ති වශයෙන් ගොඩ ගන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි කිරීමේ ඉලක්ක මත ක්‍රියාකාරී සැලැස්මක් මේ ආර්ථික මේ අයවැය තුල දකින්නේ නැහැ.
මේකමගේ කාලය අවසන්.
අපේ රටේ ජනතාවගේ ආදායම් බෙදී යාමේ විෂමතාවයේ තවත් වැඩි වෙලා 34 ලක්ෂය ලබන අවුරුද්ද වෙනකොට 50 ලක්ෂයක් දක්වා ගිහිල්ලා ජීවත් වෙන්න බැරි තත්ත්වයට රටේ ජනතාව කඩන් වැටෙන එක පමණයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. එවැනි අයවැයකින් මේ වැටිච්ච ආර්ථික අර්බුදෙන් රට ගොඩ ගන්න බැහැ කියන කවදාර්ණය කරමින් මා නතර වෙමි.
ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා, ඔබතුමාට මිනිත්තු 16ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, අද දින අපි 2023 සඳහා වූ අයවැය ලේඛනය පිළිබඳව මේ විවාදය පවත්වන අවස්ථාවේදී මම කැමැති සඳහන් කරන්න, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි කවුරුත් පිළිගන්නවා මේ අයවැය ඉදිරිපත් වෙලා තිබෙන්නේ කඩාවැටිච්ච රටක ජන්තම් හෝ බලාපොරොත්තු කීපයක් ඉතිරි කරගෙන රට ගොඩ ගැනීමට යම්කිසි ආරම්භයක් ලබා දීමේ අදහසයි. මේ රට කඩා වැටිච්ච එක ගැන හේතුපාදක කියන්න අවශ්‍ය නැහැ. මේ රටේම ජනතාව දැන් දන්නවා ඒක. පහුගිය කාලෙදී මේ පාර්ලිමේන්තුවේ අපි දීර්ඝ ව්‍යායාමයකින් පස්සේ තමයි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ. හේතුව මුළු රටම පිළිගත්තා මේ පවතින දේශපාලන ක්‍රමවේදය තුළ රටේ දේශපාලනයට පමණක් නොවේ ආර්ථිකයේ පැවැත්මටත් බාධාවක් තියෙනවා කියලා. එනිසා තනි බලයක් මත ජනාධිපතිවරේ ක්‍රියාත්මක කරනවා වෙනුවට සාමූහික වගකීමක් ඇතුව රටේ වගකීම බාර අරගෙන කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් නීති ක්‍රමවේදයක් අපිට හදන්න උවමනාකම තිබුණා. ඒ අනුව මම ස්තුතිවන්ත වෙනවා අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ සංශෝධනයට සහයෝගය ලබා දීලා සම්මත කරගනු ලැබුවා. ඒකටත් පදනම වුණේ මේ රටේ ගරා වැටුණු දේශපාලනය, කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නම් අලුත් නීති රාමුවක් තුල අපි වැඩ කළ යුතුයි කියන කාරණය. එදෙන්දී ගරු සභාපතිතුමියනි, මම මේ අවස්ථාවේදී ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. දැනට ඒ ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ 30 දෙනෙක් සහ අනෙකුත් මන්ත්‍රීවරුන් පත් කළ යුතුව තිබෙනවා. දැන් සති දෙකක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මම දැක්කා ඒ සඳහා අයදුම්පත් කැඳවීමක් පාර්ලිමේන්තුව මගින් කරලා තියෙනවා. අපි එහෙම ප්‍රතිපාදනයක් මේ 21 වෙනි සංශෝධනයට ඇතුල් කරලා නැහැ. සිවිල් සමාජයේ 30 දෙනෙක් තෝරාපත් කර ගැනීමේ පූර්ණ බලතල දීලා තිබෙන්නේ කථානායකතුමා ප්‍රමුඛ, අග්‍රාමාත්‍යතුමාටත් විපක්ෂ නායකතුමාටත්. මම හිතනවා මේ ක්‍රමවේදය පටලව ගැනීමක් තිබෙනවා. දරු කථානායකතුමාය නිවැරදි කරයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. මේ සියලු කඩාවැටීම් සම්බන්ධව මේ රටේ ජනතාව ඇඟිල්ල දික් කරන්නේ ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාට. ඒ අතින් බලපුවහම ජනතාවගේ පැත්තෙන් යම් සාධාරණතාවයක්, ප්‍රබල සාධාරණ කරුණක් ඒකට තියෙනවා. මොකද මේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව තනි සහ අනන්‍ය බලය ලබා දීලා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ස්වාබැලීමකින් තොරව, අධික්ෂණයකින් තොරව මේ රටේ ඕන තරම් වංචා දූෂණ හොරකම් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමල්ලත් ඇතිවෙන්නට කරුණු කිව්වා. මේ පාර්ලිමේන්තුවේ අපි අද වාද විවාද කරන අයවැලේකනේ අපි අයවැලේකනේ නෙවෙයි. කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අයවැලේකනේ නෙවෙයි. අපි මේක ආණ්ඩුවේ අයවැලේකනේ තමයි. හැබැයි මේක මුදල් අමාත්‍යාංශයේ විදිහට දෙපාර්තමේන්තු මට්ටමේ නිලධාරීන් තමයි මේකට මූලිකව කටයුතු කරන්නේ. මේ පිළිබඳව සොයා බලන්න අපිට අවස්ථාවක් නැහැ. ඒක නිසා 2007 අවුරුද්දේ, මීට අවුරුදු 15කට කලින් මම මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළා. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා වෙන රටවල්වල, දියුණු රටවල්වල තියෙන විදිහට මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් තිබෙන්න ඕන රටේ මූල්‍ය පාලනය පිළිබඳව අධීක්ෂණය කරන්න. ඒ සඳහා ස්වාධීන අයවැය කාර්යාලයක් මන්ත්‍රීවරුවෙන් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියන ඉල්ලීම කරලා දැන් අවුරුදු 15ක් වෙනවා. 2007 කෝප් වාර්තාව ඉදිරිපත් කරලා ඒ ඉල්ලීමත් එක්ක අපි පාර්ලිමේන්තුවේ ඕවර්සයිට් කමිටිස් නැත්තම් කෝප් වගේ කාරක සභාවල කටයුතු මේ රටේ ජනතාවට දැනගන්න මාධ්‍යයට විවෘත කරන්න කියලා අපි යෝජනාවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒවා ක්‍රියාත්මක කරන්න අපි කල්ගත වුණා. ඒ වෙනුවෙන් 2007 අපිට ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 100ක ආධාරයක් ලබා දුන්න මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. නමුත් එදා හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයායි රුපියල් මිලියන 100 භාණ්ඩාගාරයට ගත්ත මිසක් මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට ඉඩ දුන්නේ නැහැ. ඒවායේ ප්‍රතිඵල විදියට තමයි අද අපිට මේ අර්බුදවලට මූණ දෙන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. වර්තමානගරු ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා පනත් කෙටුම්පත සකස් කරමින් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන අයවැය කාර්යාලයක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුළ. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ඉදිරිපත් කරලා ඒ කටයුතු කරන්න. ඇත්ත වශයෙන්ම දේශපාලඥයන්ගේ වගකීම මෙතෙන්ට පැටවිලා තියෙන්නේ. දේශපාලඥයන් විසින් වැරදි පුජ්‍යලයන් රජයේ වැදගත් ස්ථානවලට පත් කිරීම නිසා. 2006 අප්‍රේල් මාසෙදී ඒවකට මම රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍යාංශ ධූරයෙන් ඉල්ලලා අස්වෙන්න බලපාපු එක හේතුවක් තමයි එදා රජය මහ බැංකුවේ අධිපතිවරයා විදිහට කබ්‍රාල් මහත්තයා පත් කරනකොට මං කෝහු සුදුසු නෑ කියලා. මේ රටේ ආර්ථිකය කඩාවැටෙන මූලික වශයෙන් ලොකු විනාශයක් කරපු තැනැත්තෙක් තමයි නිවාඩ් කබ්‍රාල් කියන්නේ. ඒ වගේම පීබී ජයසුන්දර කියන්නේ එදා ආණ්ඩුවේම අය ආර්ථික ඝාතකයෝ විදිහට හඳුන්වලා දුන්නා. ඒ උදවියගේ ක්‍රියාකලාපය නිසා අද පාර්ලිමේන්තුවේ 225 දෙනාටම බැටකන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනැත්තම් පත් කිරීම තමයි අපේ රටේ දේශපාලඥයන් විසින් සිදු කර ඇති වැරදි. අපේ රටේ ස්ථාවර ආර්ථිකයක් හදන්න අවශ්‍ය ආර්ථික මර්මස්ථාන පිළිබඳව අපේ අවධානය තාම යොමු වෙලා නැහැ. මූලික වශයෙන් අපේ රටේ රේගුව මේ රටේ මං විශ්වාස කරන්නේ අපිට ලැබෙන්න ඕන ආදායමෙන් 50ක් 60ක්වත් රේගුවෙන් ලැබෙනවා කියලා. අපි එකෙන් කියන්නේ සියලුම නිලධාරීන් දූෂිතයි කියලා. යම් ප්‍රමාණයකට රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට මේ රේගු කියන දෙපාර්තමේන්තුවේ රටට ලැබෙන්න ඕන ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. පෞගේ දිනවල කොළඹ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මම කටයුතු කරද්දී මම අධීක්ෂණය කරා සමහර උපදෙස් ලබා දුන්නා. මේ රේගුවේ HS කෝඩ් වලින් කරන වංචා වගේම මේ රේගුවේ කටයුතු කරගන්න ජනතාවට තියෙන අපේ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට තියෙන අපහසුතාවය 11 පොලකට ගිහිල්ලා අනුමැතිය ලබාගෙන එනකොට අඩු ගානේ රේගු බද්ද ගෙවා ගන්න බැංකුවක් මේ රේගු ඇතුලේ නැහැ. අපේ ගුවන්තුඩු පළවල් වල පැය 24 බැංකු වැඩ කරනවා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ පැය 24 බැංකු තියෙනවා. හැබැයි රටට වැඩිම ආදායම ගෙන දෙන මේ රේගු දෙපාර්තමේන්තුවේ කොළඹ රේගුවේ රාජ්‍ය බැංකුවක ශාඛාවක්වත් නැහැ. ඒ දවස්වල පොරොන්දු වුණා එහෙම එකක් ඇති කරනවයි කියලා. මම දැන් නම් දන්නේ නැහැ එහෙම දෙයක් ඇති කරලා තියෙනවද නැද්ද කියලා. සුරාබදු දෙපාර්තමේන්තුව පිළිබඳව විශේෂ විශාල චෝදනා තියෙනවා. ඒවා කොහොම අසත්‍ය නෙවෙයි, ඒවයි සත්‍යතාවයල් තියෙනවා. රටට ලැබෙන්න ඕන ආදායම් අහිමි වෙනවා. ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පූර්ණ පරිවර්තනයක් අපිට අවශ්‍යයි. අද අපේ රටේ ඇත්ත ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියන එක නෙවෙයි අදාළ. අපේ රටට බදු ප්‍රතිපත්තියක් නැහැ ගරු සභාපතිතුමියනි. මම යම් කිසි ශේෂ්ත්‍රයක ව්‍යාපාරයකට ආයෝජනය කරනව නම් අඩුම ගානේ අවුරුදු 10ක් 15ක් යනකම් ඒ ශේෂ්ත්‍රයෙන් මට ගෙවන්න සිද්ධ වෙන බද්ද මම දැනගන්නට ඕන. එහෙම නැත්නම් මට ආයෝජනය කරන්න බෑ. ආයෝජනය කරත් මම ලොකු අවදානමක් ගන්නවා. අද ව්‍යාපාරිකයෝ යම් ශේෂ්ත්‍රයකට සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන් පෞද්ගලික අංශයෙන් යම් ආයෝජනයක් සිද්ධ කරනවා නම් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ලබන අවුරුද්ද වෙනකොට රටේ බදු ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මුදල් ඇමති මාරු වෙනකොට, මුදල් අමාත්‍යාංශ ලේකම්ල මාරු වෙනකොට, ආණ්ඩු මාරු වෙනකොට මේවා වෙනස් වෙන නිසා රටේ ස්ථාවර භාවයක් ආර්ථිකය තුළ ඇති කිරීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. මේ බදු ප්‍රතිපත්ති අනාගතයේ අවුරුදු 15ක් 20ක් ඉදිරියට අනුගමනය කළ යුතු, ඒවා සකස් කරන්න, ඒවා නීතිගත කරන්න, ඒ වගකීම මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම පැහැරහැරලා තියෙන නිසා තමයි අපිට මේ පිළිබඳව ගැටළු වලට මූණ දෙන්න සිද්ධ වුණේ. රටේ ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි දූෂණයට විරුද්ධව සටන් කරන්නේ නැහැ. දූෂණය සම්බන්ධ කිසි වචනයක්වත් මේ අයවැයේ නැති බවත් විපක්ෂයෙන් චෝදනා කරා. ගරු සභාපතිතුමියනි, අපි දන්නවා මේ රටේ තිබෙන දූෂණය බරපතල කාරණයක්. මේ දූෂණය එක තැනක නෙවෙයි තියෙන්නේ. මේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නේ දූෂණය තුළ. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙන්නේ දූෂණයත් එක්ක. මේ රටේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයෙක් පත් වෙන්නේ දූෂණයත් එක්ක. මේ හැමතැනම ඉන්නවා ජාවාරංකාරයෝ. මේ හැමතැනම ඉන්නවා කළු සල්ලිකාරයෝ. අපේ හිටපු ජනාධිපතිතුමාට උනේත් ඒක. එතුමාටම උන දෙන්නුනේ තීරණම. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දුන්න කළු සල්ලිකාරයෝ, ඒ ජාවාරංකාරයෝ තමයි එතුමයි පෙළඹෙව්වේ අපේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. බදු ප්‍රතිපත්තිය වෙනස් කරා. දරු සභාපතිතුමීනේ 1,400,000,000 ආදායම, පූර්ණ ආදායම තියෙන රටක බිලියන 600ක් එකපාරට කපාහරපුවාම වැඩි ආදායම් තියෙන අයට බදු සහන දෙන්න රටට ආර්ථිකයට වෙන දේ ගැන හිතාගන්න ඕන දරුවෙකුට පුළුවන්නේ. හැබැයි අඩු ගාන ඒ තරමටවත් හිතුවේ නැති නිසා, කළු ජාව ආරංකාරයෙන්ට මේ රටේ දේශපාලනය යට වෙලා තිබුණ නිසා තමයි ඒක වුණේ. ඒක පාර්ලිමේන්තු මට්ටමේදී සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඒක වෙනස් කරන්න ඕන. නැත්නම් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපිට ගෙනියන්න බෑ. අපි අද ඉතාම අසීරු තත්වයක ඉන්නේ. හැබැයි අපි සතුටු වෙනවා රට වැටිගෙන ආපු වේගය බලනකොට මේ රට අරාජික වේගෙන ආපු වේගය බලනකොට අද පාර්ලිමේන්තුවත් අද ප්‍රජාතන්ත්‍රවාදයත් මේ තරමට බේරගන්න ඉතිරි කරගන්න අපිට පුළුවන් කම ලැබිලා තියෙනවා ඒ වෙනුවෙන් අපි ගරු ජනාධිපතිතුමාට අපි ආරාධනා කරා අපි සහයෝගය ලබා දුන්නා අපි විශ්වාස කරා එතුමගේ නායකත්වය තුළ මේ රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් කියලා. අපි වගකින් ගත්තේ ඒ විශ්වාසය මත වගකින් දෙනකොට එපැයි කියලා දුවන තත්ත්වයක් මේ පාර්ලිමේන්තුවල තියෙද්දී අපිත් යම් කැපකිරීමක් කරේ ඒ වගකින් බාර අරගෙන මේ අමාරු කාර්යය ඉෂ්ට කරන්න තමයි. ඒ දූෂණය නවත්තන්න අපි පියවර ගන්නවා ගරු සභාපතිතුමනි. මේ වෙනකොටත් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව වෙනුවට අපි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් ප්‍රමිතීන් වලට අනුකූලව දූෂණ විරෝධී පනතක් එටුම්පත් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකරුන්ට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සලා සියලු දෙනාගේ ඒ දායකත්වය ඇතිව ඒ දූෂණ විරෝධී පනත සම්මත කරගන්න. ඒ වගේම අලුතෙන් අල්ලසා දූෂණ කොමිෂන් සභාවක් පිහිටවන්න. ගරු සභාපතිතුමනි, අකමැත්තෙන් වුණත් කියන්නට ඕන, අපි ස්වාධීන කොමිෂන් සභා කියලා පිහිටවනවා. සමහරු ඒ පිළිබඳ දැඩි ලෙස විවේචන ඉදිරිපත් කරනවා. මම අන්තයට යන්නේ නැහැ. නමුත් කියන්නට ඕන, දැන් මේ අවුරුද්දෙත් අපි අල්ලසා දූෂණ කොමිෂන් සභාවට මිලියන 781ක් වෙන් කරලා තියෙනවා. ගිය අවුරුද්දෙත් මේ හා සමාන මුදලක් අපි වෙන් කරලා තිබුණා. හැබැයි අවුරුද්දා පුරාවට මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව කරපු දෙයක් අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ස්වාධීන නිසාම ජනතාවට තොරතුරු ඒගොල්ලන්ගෙන් ගන්න ක්‍රමයක් නැහැ. අනිත් පැත්තෙන් මේ රටේ දූෂණ පිළිබඳව ඕනෑ තරම් තොරතුරු පැමිණිලි ගලාගෙන එනවා මේ කොමිෂන් සභාවට. ගරු සභාපතිතුමියනි, මම ඇමතිවරයෙක් විදියට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඔය අල්ලස් දූෂණ කොමිෂන් සභාවට. මගෙන් කට උත්තර අරන් තියෙනවා පැය 4-5-6. අදටත් වෙච්ච දෙයක් නැහැ. ඒක නිසා මෙහෙම අල්ලස් දූෂණ කොමිෂන් සභාවකින් මොකටද ඇති වැඩේ? අල්ලසා දූෂණ කොමිෂන් සභාව තොරතුරක් ලබා දුන්නම, සාක්ෂියක් තිබුණම කටයුතු කරන්නේ නැත්නම් ඒකටත් බනින්නේ අපිට නෙවෙයිද? මේ මන්ත්‍රීවරු 225 දෙනා ඒකටත් බැනුම් අහන්නේ නැද්ද? එහෙනම් අපි කාටත් වගකීමක් තියෙනවා මේක වගකීතු ආයතනයක් බවට පත් කරගන්න. ඒ වගේම කරු සභාපතිතුමියනි, අපි අලුතෙන් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා කැම්පේන් ෆිනෑන්ස් බිල් එක. ඒ කියන්නේ මැතිවරණවලදී මුදල් වියදම් කරනකොට ඒ වියදම් කරන ප්‍රමාණය, ඒ පිළිබඳව ගණන් හිලව්, ඒ මුදල් ලැබුණේ කොහොමද කියන එක පිළිබඳව වගකීම මේ රටේ ඡන්දයක් ඉල්ලන ජනාධිපතික ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් දක්වා වගකීම බාරගන්න ඕන. මේ කළු ආර්ථිකය තුළ ජාවාරංකාරීන්ගේ ඉත්තම් බවට පත්වෙච්ච දේශපාලඥයොත් එක්ක මේ රට ගොඩ ගන්න බෑ. ජාවාරංකාරීන්ගෙන් අපේ රටේ දේශපාලඥය මුදව ගන්නට ඕන. ඒ සඳහා පක්ෂ නායකින්ට දැඩි කැපවීමක් නැති නිසා අපිට සිද්ධ වෙනවා නීතියක් ගෙනල්ලා හරි මේ තත්ත්වය වෙනස් කරගන්න.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. ඒ වගේමයි ගරු සභාපතිතුමියනි, අපිට තිබෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ අල්ලස් දූෂණ සම්බන්ධව රජයේ බොහොම ආයතනයක් අපිට පරිගණකගත කරන්න පුළුවන්. ඩිජිටල් කරණයට අපිට යන්න පුළුවන්. හැබැයි අපි කොච්චර උත්සාහ කරත් සමහර අමාත්‍යංශ සමහර ආයතන තිබෙනවා ඒ රජයේ නිලධාරීන් මේවට ඉඩ දෙන්නේ නැහැ, මේවා වළක්වනවා. ඒ නිසා රජයේ නිලධාරීන්ගේ අවශ්‍යතාවයට අනුව නෙවෙයි, රටේ ජනතාවගේ අවශ්‍යතාවයට අනුව අපි මේ පරිවර්තන මේ ප්‍රතිසංස්කරණ කරන්න ඕන. අද අපි රටේ රාජ්‍ය සේවය ගත්තම, පහුගිය වසරවල ගත්තම බදු ආදායමෙන් 86%ක් අපි වෙන් කරලා තියෙනවා රාජ්‍ය සේවය නඩත්තු කරන්න. හැබැයි අනිත් පැත්තට හැරිලා බලපුවාම අපි කොහොමද තක්සේරුවක් ගන්නෙ? අද රටේ 115,000කට වැඩි රාජ්‍ය සේවයෙන් රටට ලැබිලා තියෙන ඵලදායිතාවය කුමක්ද කියලා. ඒ වගේමයි ණය කන්දරාවක් ගැන කතා කරා. ඇමරිකාන් ඩොලර් බිලියන 52ක් අපි ණයකාරයෝ. කොහොමද ඒක උනේ? අපි නම් මේක දැනගෙන හිටියා. අපි කලින් කිව්වා මේක මේ රටට මෙහෙම වෙනවා කියලා. අපි කිසිදු ඵලදායිතාවයක් නැති ව්‍යාපෘතිවලට කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ණය ලබා ගත්තා. අද ඒවා එකතු වෙලා තියෙනවා පොලි පිට පොලි. ඒවා ගෙවා ගන්න බැරුව තමයි මේ රටේ ආර්ථිකය කඩා වැටුනේ. ගරු විජිතේරත් මැතිතුමා කිව්වා IMF එකට ගිහිල්ලා රට ගොඩ ගියේ නැහැ කියලා. ඒක ඇත්ත. අපි මේ යන්නේ 17 වෙනි වතාවට. 16 වතාවක් අපි ගියා රට ගොඩ ගන්න බැරි වුණා. ඉන්දියාව කඩා වැටුණා ආර්ථිකය 1991. ඉන්දියාව IMF එකට ගියා. ඒගොල්ලෝ ආධාර ලබා ගත්තා. ඒගොල්ලන්ගේ ආර්ථිකය සකස් කරගත්ත ආද වෙන තෙක ඉන්දියාව බංකොලොත් වෙලා නැහැ. මේ වෙනකොට මේ කලාපේ තියෙන විශාලතම ආර්ථිකයේ ශක්තිමත් ආර්ථික ඉන්දියාව ගොඩනගාගෙන තියෙනවා. ඇයි අපිට එහෙම උනේ? අපි 16 වතාවම කරලා තියෙන එකම දෙයයි. අපි IMF එකෙන් ගන්නවා ආධාර උපකාර, ලෝක වෙනත් ආයතන වලින් ආධාර උපකාර ගන්නවා.
මුතුමයි කාලය අවසන්.
ඔව් කරනවා. අපි ඒ ඔක්කොම අරගෙන අපි කරලා තියෙන්නේ මොකද්ද? අපේ සේවා ආර්ථිකය පුළුල් කරලා තියෙනවා. සේවා ආර්ථිකය පුළුල් කිරීම හරහා අපි කෘෂිකර්මාන්තයේ 8%කට හකුලවල තියෙනවා. කර්මාන්තයේ 32%කට හකුලවල තියෙනවා. සේවා ආර්ථිකයේ 60%ට පුළුල් කරලා තියෙනවා. ඉතින් අපිට මේකේ ගොඩ එන්න නම් මේ සේවා ආර්ථිකය අපි හකුලවන්න ඕන. සේවා ආර්ථිකය හකුලවන්න කියන්නේ ඒකේ ප්‍රමාණය කැපැසිටි එක අඩු කරන එක නෙවෙයි. ඊට වඩා වැඩි ප්‍රතිශතයකට අපේ කෘෂිකර්මාන්තය අපි ඉහළට ගෙනියන්න ඕන. මොකද කෘෂිකර්මාන්තය අතින් අපිට හුඟක් තව දුර ගමනක් යන්න පුළුවන් සම්පත් තියෙන රටක් මේක. ඒ වගේම කර්මාන්තංශයත් ඒ ආකාරයටම පුළුල් කරන්න ඕන. ඒ හරහා තමයි දිගු කාලීන වශයෙන් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබතුමියට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Thevaraj Arasan, you have 19 minutes. What a place, Honorable Premanath Dharmatrata Chen.
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, 2023 ஆண்டு வரவு செலவு திட்டத்தில் எனக்கும் பேச வாய்ப்பு கிடைத்தமையிட்டு நான் மனம் மகிழ்கிறேன். இந்த 2023 ஆண்டு வரவு செலவு திட்டத்தை நோக்கும் பொழுது எங்களுடைய மக்கள் சார்பாக, பாதிக்கப்பட்ட மக்கள் சார்பாக ஏமாற்றத்தினையும் மனக்கவலையும் அடைகின்ற ஒரு திட்டமாகவே இது அமைகின்றது. ஒட்டுமொத்தமாக 30 அமைச்சுக்களை கொண்ட இந்த அரசாங்கமானது 30 அமைச்சுக்களுக்குமாக 3657 பில்லியன் ரூபாவை ஒதுக்கீடு செய்திருக்கின்றது. அதிலே 10 அமைச்சுகளுக்காக ஒதுக்கப்பட்ட மொத்த நிதியிலே 90% நிதியை ஒதுக்கீடு செய்திருக்கின்றது. அது பொது நிர்வாக, உள்நாட்டு மாகாண சேவைகள் அமைச்சு, பாதுகாப்பு அமைச்சு, நிதி அமைச்சு, போக்குவரத்து, கல்வி, சுகாதாரம், பெண்கள் சிறுவர் பாதுகாப்பு, பொதுமக்கள் பாதுகாப்பு, விவசாயம், நீர்ப்பாசனம் என்ற அடிப்படையில் 10 அமைச்சுக்களுக்கும் கிட்டத்தட்ட மொத்த நிதியிலே 90% நிதியினை ஒதுக்கீடு செய்திருக்கிறது. சுமார் 410 பில்லியன் ரூபா பாதுகாப்பு அமைச்சுக்கும், அதேபோன்று பொதுமக்கள் பாதுகாப்பு அமைச்சுக்காக 129 பில்லியன் ரூபாவும் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. இன்று நாடு ஒரு பொருளாதார சிக்கலை எதிர்கொண்டிருக்கிறது. இவ்வாறான இந்த சூழலில் இவ்வாறு பாதுகாப்பு அமைச்சுக்கு இவ்வாறு நிதி ஒதுக்கீடு செய்வதென்பது தற்போதைய நிலையிலே இது தேவைதானா என்கின்ற வினா எழுப்பப்பட்டுக் கொண்டிருக்கின்றது. ஏன் இந்த அரசாங்கம் யுத்த காலத்தை நோக்கிய ஒரு வரவு செலவு திட்டத்திலே ஒதுக்குகின்ற ஒரு நிதியை போன்று இந்த பாதுகாப்பு அமைச்சுக்கு இவ்வாறு நிதியை ஒதுக்கீடு செய்து இருப்பதென்பது ஒரு மனவேதனையான ஒரு விடயம். இன்று நாடு மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கிற இந்த சூழலில் சுகாதாரத்துறைக்கும் கல்வித்துறைக்கும் ஒதுக்கப்பட்டிருக்கிற நிதிக்கு சமனாக இந்த பாதுகாப்பு துறைக்கு இவ்வாறு நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருப்பது உண்மையிலே இந்த நாட்டுக்கு பொருத்தமான ஒரு விடயமாக இதை நாங்கள் பார்க்கவில்லை. எனவே இந்த விடயத்திலே நீங்கள் மாற்றங்களை செய்ய வேண்டும். இன்று இந்த நாட்டில் பொருளாதார வீழ்ச்சியின் காரணமாக மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கிற சமூகத்தை கட்டியெழுப்புவதற்காக இந்த நிதிகளை ஒதுக்கீடு செய்திருந்தால் அது வரவேற்கத்தக்க கூடிய ஒரு விடயமாகும். சுகாதாரத்துறைக்கு 322 பில்லியன் ரூபாவும் கல்வித்துறைக்கு 232 பில்லியன் ரூபாவும் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. ஒட்டுமொத்தமாக 539 பில்லியன் ரூபாய். அதே போன்று பாதுகாப்பு, பொதுமக்கள் பாதுகாப்பு என்ற அடிப்படையில் ஒதுக்கப்பட்டிருக்கிற நிதி என்பது 539 பில்லியன் ரூபாய். எனவே இவ்வாறு இந்த வரவு செலவு திட்டத்திலே நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. நாங்கள் இதனை உற்று நோக்கி பார்க்கிற பொழுது மொத்தமாக இருக்கின்ற 30 அமைச்சுகளுக்கும் ஒதுக்கப்பட்டிருக்கிற நிதியிலே 20 அமைச்சுகளுக்கு கிட்டத்தட்ட 90% நிதியும் ஏனைய 20 அமைச்சுகளுக்கு 10% நிதியுமே இந்த வரவு செலவு திட்டத்தில் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இந்த வருடம் இடைக்கால வரவு செலவு திட்டத்திலே இந்த நாட்டின் ஜனாதிபதி அவர்கள் பாதிக்கப்பட்ட மக்களுக்காக, குறிப்பாக பெருந்தோட்ட மீனவ தொழிலை மேற்கொள்கின்ற, மேட்டுநில பயிர்களை மேற்கொள்கின்ற மக்களுக்கான இடைக்கால வரவு செலவு திட்டத்திலே மண்ணெண்ணெய் விலை அதிகரிப்பால் பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணங்கள் வழங்குவதாக கூறியிருந்தார். உண்மையிலே இன்னும் அது நடைமுறைக்கு வராத ஒரு விடயமாகத்தான் இருக்கின்றது. இன்று மின்சாரமற்று இருக்கின்ற மக்கள், அதேபோன்று சிறு படகுகளிலே மீன்பிடிக்க செல்கின்ற மீனவர்கள், பெருந்தோட்ட மக்கள் மிகவும் ஏமாற்றத்தை அடைந்திருக்கிறார்கள். மண்ணெண்ணெயை எந்த எரிபொருள் நிரப்பு நிலையத்திலும் பெற முடியாத ஒரு சூழல் இருக்கின்றது. எனவே சம்பந்தப்பட்ட அமைச்சர்கள், பொதுவாக பெருந்தோட்டத்துக்கு பொறுப்பாக இருக்கின்ற அமைச்சர் அவர்கள் இதை கவனம் எடுக்க வேண்டும். அதேபோன்று நிதியமைச்சர் அவர்களும் கவனம் எடுக்க வேண்டும். கவனம் எடுத்து இந்த நாட்டிலே முதுகெலும்பாக தெத்தத்தை வேர்வையாக்கி இந்த நாட்டுக்கு பொருளாதாரத்தை ஈட்டித் தருகின்ற அந்த மலையக மக்களுக்கு நிவாரணங்களை வழங்கக்கூடிய வகையிலே இந்த வரவு செலவு திட்டத்தில் நீங்கள் ஒதுக்கீடுகள் செய்ய வேண்டும். இன்று எங்களுடைய அமைச்சர் அவர்கள் விவசாயத்துறையை பற்றி பேசியிருந்தார். உண்மையிலே தற்காலத்தில் சில தீர்வுகளை நீங்கள் பெற்றுக் கொடுத்தாலும் விவசாயிகள் அந்த விவசாயத்தை ஊக்கப்படுத்தி வேலை செய்யக்கூடிய வகையிலே இந்த அரசாங்கத்தில் திட்டமில்லை என்பதனையும் இவ்விடத்தை நான் சொல்லி வைக்க விரும்புகின்றேன். குறிப்பாக இன்று நெல்லின் விலை என்பது ஒரு வீழ்ச்சியான நிலையிலே கேள்வி இல்லாத ஒரு சூழல் எங்களுடைய நாட்டில் இருந்து கொண்டிருக்கிறது. இவ்வாறு இருக்கின்ற பொழுது விவசாயிகள் தங்களுடைய விவசாய தொழிலை எவ்வாறு முன்முரமாக செய்வார்கள் என்பதனையும் நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இதுதான் இப்பொழுது இந்த நாட்டிலே இருக்கின்ற ஒரு நிலைமை. இந்த நாட்டில் ஒரு கொடிய யுத்தம் நடந்து முடிந்து இருக்கின்றது. அந்த மக்களை பற்றி சிந்திக்க முடியாத தலைவர்களாகத்தான் இந்த நாட்டின் தலைவர்கள் இருந்து கொண்டிருக்கிறார்கள். இந்த வரவு செலவு திட்டத்திலும் கூட அந்த மக்களுக்கு எந்த ஒரு முன்னுரிமையும் வழங்கப்படவில்லை என்பதைத்தான் நான் ஆரம்பத்தில் நாங்கள் மனவேதனை அடைகின்றோம் என்கின்ற விடயத்தை கூறியிருந்தோம். தற்பொழுது நாட்டின் ஜனாதிபதியாக இருக்கிற மேன்மை தங்கிய ரணில் விக்ரமசிங்கே அவர்கள், நாங்கள் தமிழர்களுடைய பிரச்சனையை ஒரு வருடத்திற்குள் தீர்வு காண்போம் என்கின்ற அடிப்படையில் கருத்துக்களை வழங்கியிருக்கிறார். நாங்கள் வரவேற்கின்றோம். ஆனால் இன்று எங்களுடைய வடகிழக்கு பிரதேசங்களிலே எங்களுடைய மக்கள் நிம்மதியாக வாழ முடியாத ஒரு சூழல் தான் இருந்து கொண்டிருக்கிறது. நீங்கள் ஒரு வருடம் அல்ல, முதல் கட்டமாக இந்த தொல்லியல் திணைக்களம் மேற்கொள்கின்ற ஆக்கிரமிப்பை நீங்கள் நிறுத்துங்கள். முதற்கட்டமாக அதை செய்யுங்கள். நாங்கள் நம்பிக்கை கொள்வோம். மதத்தலங்கள், விவசாய விளைநிலங்கள் போன்றவற்றின் மீது திட்டமிட்டு ஒரு அடக்குமுறை எங்கள் மீது திணிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. அந்த விடயங்களிலே நீங்கள் உடனடியாக முதற்கட்ட நடவடிக்கைகளை மேற்கொள்ளுங்கள். எங்களுடைய நீண்டகால பிரச்சனைக்கு தீர்வு காண்பதற்குரிய வழிவகைகளை செய்யுங்கள். நாங்கள் நம்பிக்கையோடு உங்களோடு பயணிக்க தயாராக இருக்கின்றோம். நாங்களும் இந்த நாட்டிலே சிங்கள மக்களோடு ஒரு நீண்டகால வரலாறுகளை கொண்ட ஒரு இனம் என்பதனை நீங்கள் விளங்கிக் கொள்ள வேண்டும். அது அவ்வாறு இருக்க இப்பொழுது யுத்தம் முடிந்து 11 வருடங்கள் ஆகுகிற மன்னிக்க வேண்டும் 13 வருடங்கள் ஆகின்ற இந்த காலத்திலே மிகவும் மோசமாக இந்த வடகிழக்கு பிரதேசங்களிலே போதவஸ்து பாவனை தலைவிரித்தாடி ஒரு தலைமுறையினரை அழிப்பதற்கல்ல, இந்த நாட்டின் தலைவிதியை மாற்றியமைப்பதற்குரிய வேலைகள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. இதனை முதலிலே இல்லாமல் செய்வதற்குரிய வழிவகைகளை இந்த நாட்டிலே இருக்கின்ற நாட்டின் தலைவர், பொறுப்பு வாய்ந்த அமைச்சர் அவர்கள் கவனம் எடுக்க வேண்டும். இன்று இந்த போதவஸ்து பாவனை என்பது இளைஞர்கள் மாத்திரமல்ல, மாணவர்கள் பெண்கள் கூட பாதிக்கப்பட்டு இந்த சமூகமே அழிக்கப்பட்டுக் கொண்டிருக்கிற ஒரு சூழலை நாங்கள் நாளுக்கு நாள் அறிந்து கொண்டிருக்கின்றோம். அண்மையிலே கிடைக்கப்பெற்ற தகவலின் அடிப்படையில் இதுவரைக்குமாக 2 மெட்ரிக் டன் போதவஸ்து பிடிக்கப்பட்டிருப்பதாகவும் 39,428 சந்தேக நபர்கள் கைது செய்யப்பட்டிருப்பதுமாக நாங்கள் அறிகின்றோம். உண்மையிலே இப்பொழுது உங்களுக்கு தெரியும்,
One or two minutes. Honorable member, that I concede that you were telling about the drug menace in the northern province. When I went there 2 weeks ago, in fact that I established a special task force to control the situation chaired by Honorable Governor. You also know that the last week we passed legislations to make the laws rather stringent, and also that we are making further arrangement to have a special task force for the whole island. With regard to the problems of the people in the north, not that we have ignored during last so many months. In fact, that we were attended continuously. You know, even without any invitation, I went to Jaffna. We won't reduce from your time. We went to Jaffna and there were 11,782 persons who had been returned from India. And they had a lot of problems. Some people didn't have identity card, birth certificates and things like that. Now we had now 3 mobile services. And even the compensation to be paid to the victims during the war, we got it, made it double. That I got that approval 1 month ago from the cabinet. So we are concerned about you. Don't think that we have ignored your community or that your area.
Thank you. Amateur Avargale. நீங்கள் வடக்கை மாத்திரம் பேசியிருந்தீர்கள், வடகிழக்கு பிரதேசங்களிலே நீங்கள் அந்த நடவடிக்கையை மேற்கொள்ள வேண்டும். வடக்கை மாத்திரம் மையமாக வைத்து நீங்கள் உங்களுடைய பணியை ஆரம்பிக்க முடியாது. இதிலே பாதிக்கப்பட்ட மக்கள் கிழக்கிலேயே இருக்கிறார்கள். கிழக்குக்கும் அந்த பணிகளை நீங்கள் செய்ய வேண்டும். யுத்தத்தால் பாதிக்கப்பட்டவர்களுக்குரிய கொடுப்பனவுகள் கொடுப்பதாக நீங்கள் கூறியிருந்தீர்கள். உண்மையிலே அதிலே பாரபட்சம் காட்டப்படுகிறது. சில இடங்களிலே இன்னும் அதற்குரிய பணிகள் நடைபெறவில்லை. ஆகவே அந்த விடயங்களில் நீங்கள் கூடுதலான கவனம் எடுப்பீர்கள் என்ற நம்பிக்கை இருக்கின்றது. நிச்சயமாக பாதிக்கப்பட்ட மக்கள் சார்பாக அந்த மக்களுக்குரிய நிவாரணங்களை பெற்றுக் கொடுக்க வேண்டியது எங்களுடைய கடமையாக இருந்தாலும் நீங்கள் துரித நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இந்த விடத்திலே நான் கூறி வைக்க விரும்புகின்றேன். குறிப்பாக இந்த போதவஸ்து சம்பந்தமாக நான் ஏன் பேசுகின்றேன் என்றால், நேரடியாக எங்களுடைய பிரதேசங்களிலே இந்த போதவஸ்துக்கு அடிமையாகி அதிகமான உயிரிழப்புகள் ஏற்பட்டுக் கொண்டிருக்கிறது. பல சமூக சீர்கேடுகள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. பல கொள்ளைகள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. கொலைகள் நடைபெறுகின்றன. இவ்வாறான சம்பவங்கள் தொடர்ச்சியாக எங்களுடைய பிரதேசங்களில் நடந்து கொண்டிருக்கிறது. உண்மையிலே இன்று பாதுகாப்பு படையினரை எடுத்து பார்த்தால் உங்களுக்கு தெரியும், ஒரு பாரிய யுத்த வெற்றியை அடைந்தவர்கள், கொண்டாடியவர்கள். ஆனால் ஏன்
இந்த வடகிழக்கு பிரதேசங்களில் இருக்கின்ற எங்களுடைய இந்த மக்கள் மீது திட்டமிட்டு இந்த போதபஸ்து பயன்பாட்டை அவர்கள் நிறுத்துவதற்குரிய துரிய நடவடிக்கையை மேற்கொள்ளாமல் இருக்கின்றார்கள் என்ற பல சந்தேகங்கள் எங்கள் மனதில் எழுந்து கொண்டிருக்கிறது. அந்த அடிப்படையிலேதான் இந்த போதபஸ்து சம்பந்தமாக நான் இப்பொழுது பேசினேன். நிச்சயமாக உங்களுடைய அந்த செயலணி ஊடாக வடக்குக்கு மாத்திரமல்ல கிழக்கிலேயுமே அது அமைக்கப்பட்டு துரித நடவடிக்கையை நீங்கள் மேற்கொள்ள வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அது அவ்வாறு இருக்க 2020 ஆம் ஆண்டு வரவு செலவு திட்டத்திலே யானைவேலி அமைப்பதற்காகவும் யானைக்கு அகழி வெட்டுவதற்காகவும் பல நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டது. இவ்வாறு வரவு செலவு திட்டத்திலே குறிப்பாக அம்பாறை மாவட்டத்திலே குறுகிய காலத்துக்குள் கிட்டத்தட்ட 13 பேர் யானையின் தாக்குதலுக்கு இலக்காகி உயிரிழந்திருக்கிறார்கள். அண்மையிலே கடந்த 10 ஆம் தேதி ஆலையடி வேம்பு பிரதேச செயலாளர் பிரிவிலே இருக்கின்ற கண்ணை கிராமத்திலே 31 வயது நிரம்பிய ஒரு இளம் தாய், 2 பிள்ளைகளின் தாய் யானையின் தாக்குதலுக்கு இலக்காகி மரணித்த சம்பவம் உண்டு. அந்த மக்கள் அண்மையில் உள்ள பாதுகாப்பு படையினரும் போய் முறையீடு செய்திருக்கிறார்கள். அன்று இரவு 3 வீடுகளை அந்த யானை தாக்கியிருக்கிறது. ஆனால் பாதுகாப்பு படையினர் சொல்லிய பதில், நீங்கள் வனபரிபாலன இலாகாவுக்கு அறியுங்கள், அவர்கள் உங்களுக்கு பாதுகாப்பு தருவார்கள் என்று சொல்லி. ஆனால் அந்த முறையீடை செய்துவிட்டு ஒரு மணித்தியாலத்துக்கு பிற்பாடே அந்த இளம் தாயார் யானையின் தாக்குதலுக்கு இலக்காகி மரணித்திருக்கின்றார். இது அம்பாறை மாவட்டத்திலே காடுகளை அண்டிய பிரதேசங்களில் நாளுக்கு நாள் நடந்து கொண்டிருக்கிறது. இரவு வேளைகளிலே மாணவர்கள் தங்களுடைய வீடுகளிலிருந்து கல்வி கற்க முடியாது, விவசாயிகள் தங்களுடைய விவசாயத்தை சுதந்திரமாக செய்ய முடியாது. இவ்வாறு பல சொல்ல முடியாத துன்பங்களை அந்த மக்கள் அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். அடிப்படை வசதியற்ற அந்த மக்களுக்கு ஒரு நிரந்தரமான யானைவேலி அமைத்து அந்த மக்களுக்குரிய பாதுகாப்பை ஏற்படுத்தி கொடுக்க வேண்டியது இந்த அரசாங்கத்தின் கடமையாகும். கடந்த காலங்களில் இருந்த ஒவ்வொரு அரசியல் தலைவர்களும் தங்களுடைய அரசியலை சாதகமாக்கிக் கொள்வதற்காக அந்த மக்களுக்கு பொய்யான வாக்குறுதிகள் அளிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. பிரதேச அபிவிருத்தி குழு கூட்டங்களில் தீர்மானங்கள் எடுப்பார்கள், யானைவேலி அமைத்து அந்த மக்களை பாதுகாப்போம் என்று சொல்லி. ஆனால் இட்டு வரைக்கும் அந்த நடைமுறை இல்லை. நாளுக்கு நாள் அந்த மக்கள் சொல்ல முடியாத துன்பங்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த உயரிய சபையிலே அந்த மக்களையும் பாதுகாக்கத்தக்கக்கூடிய வகையில் எங்களுடைய வரவு செலவு திட்டத்தில் அதற்கான நிதி ஒதுக்கீடுகளையும் செய்ய வேண்டும் என்று இந்த உயரிய சபையிலே கேட்டு மேற்கொண்டு அந்த பிரதேசங்களிலே இயற்கை வளமிக்க பல மலைகள் இருக்கின்றன. அந்த மலைகளை கூட எங்களுடைய நாட்டின் தலைவரின் நாமத்தை உச்சரித்து இந்த நாட்டுக்கு டொலர் இல்லை, டொலரை நாங்கள் வெளிநாடுகளிலிருந்து பெற வேண்டும், அதற்காக இந்த மலையை உடைக்க வேண்டும் என்று சொல்லி மக்கள் குடியிருப்பாக இருக்கிற பிரதேசங்களுக்கு சென்று அந்த ஆய்வுகளை செய்கிறார்கள். தயவு செய்து அவ்வாறு எங்களுடைய மக்களுக்கு எங்களுடைய அவுறுத்தியும் இல்லை, பாதுகாப்பும் இல்லை, அந்த பலங்கள் அளிக்கப்படுவதை நாங்கள் முற்றுமுள்ளதாக எதிர்க்கின்றோம். அவ்வாறான தேவை அந்த மக்களுக்கும் இல்லை, எங்களுக்கும் இல்லை. எனவே அந்த இயற்கையான இடங்கள் இயற்கையாக இருக்க வேண்டும். எங்களுடைய மக்களின் எதிர்கால திட்டங்களை சிறப்பாக முன்னெடுப்பதற்கு நாங்கள் உங்களோடு இருந்து ஒத்துழைப்பு செய்வோம் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
நன்றி.